මේ දුටුපුළු හැයාගෙන තමයි අද අපි යතිවර යාත්‍රාව දියත් කරන්නේ.
සසර රෝගේ තරණය කරන යතිවරයන් හා එක්ව යාත්‍රා කරන්නට එන්න ගොඩවෙන්න යතිවර යාත්‍රාවට.
තිරසන්නයි සිල් දිනාටම අද දවසේත් අපි ධම්ම සාකච්ඡාව ආරම්භ කරන මැද්දේ තෙවරක් නමස්කාර පාඨේ සජ්ජායනා කරා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තුලෝකාගරු අමා මෑණි ශාන්ත නායක සම්මා සම්බුදු කියන වහන්සේගේ නාමසරයි. උන්වහන්සේගේ ශ්‍රී හදමණ්ඩල උපන්නා වූ සුවාසෝ දහසක් ශ්‍රී සද්ධර්ම රත්නයේ නාමසරයි. ඒ උත්තරීතර වූ ධම්මග අනුගමනය කරන්නා වූ අනුගමනය කළා වූ අනුගමනය කරන්ට බලාපොරොත්තු වන්නා වූ අතිපූජනීය මහා සංඝරත්නය සද්ධා බුද්ධි සම්පන්න කාරුණිකින්. පින්වතුනි අපි දැන් මේ සාකච්ඡාවන් පුරාවටම ක්‍රමක්‍රමයෙන් අපි තේරුම් ගන්නවා මේ ලෝකේ අපි මොකද්ද කර යුත්තේ කියලා. ඒ වගේම තමයි අපි ඇයි පාපයෙන් වැළකෙන්න ඕනේ කියන කොටස අපි ක්‍රමක්‍රමයෙන් තේරුම් ගන්නවා. එතකොට පින්වතුනි අපි තේරුම් ගන්න වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ ලෝකයේ පිළිබඳ තථාගතයන් වහන්සේ දේශනා කරපු කොටසක් තියෙනවා. ඒකේ උන්වහන්සේ නිවන් දකින්න කමැක්ටක් තියෙන තථාගතයන් වහන්සේ දේශනා කරපු ධම්මග අනුගමනය කරන්න කැමැත්තක් උමනාවක් තියෙන ආංගේ පිරිසට මේ උතුම් නිවන කියලා කියන්නේ මොකද්ද කියන එක උන්වහන්සේ පැහැදිලි කරලා දෙනවා. එනිසා පින්වතුනි අපි සියලු දෙනාම දැන් තේරුම් ගන්න ඕනි මේ නිවන කියන්නේ මොකද්ද, මේ ලෝකය කියන්නේ මොකද්ද කියන එක මූලික වශයෙන්. එතකොට පින්වතුනි මේ තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට මේ ලෝකය කියලා කියන්නේ ඉතින් මේ ලෝකය කියලා අපි අදහස් කරන අර්ථය උන්වහන්සේ විවිධ තැන්වල විවිධ විදිහට අර්ථකථනය කරලා තියෙනවා. යම් තැනක උන්වහන්සේ ලෝකය පස් ආකාරයකින් පන, යම් තැනක උන්වහන්සේ ලෝකය හතරාකාරයකින් පන, යම් තැනක උන්වහන්සේ ලෝකය දෙවාකාරයකින් පන, අයාකාරයකින් පන, දොළොස් ආකාරයකින් පන ආදි වශයෙන් මේ ලෝකේ විවිධ විදිහට විස්තර කරගන්න පුළුවන්. කොයි විදිහට විස්තර කරගත්තත් පින්වතුනි මේ විස්තරවල අන්තර්ගතය අපි පොඩ්ඩක් හොයලා බැලුවාම ඒ සියලුම අන්තර්ගතයෙන් අපිට වැටහෙන දේ තමයි මේ ලෝකය කියලා උන්වහන්සේ ලෝකයේ තියෙන සියලුම දේ කැටි කරලා එක පිටකට අරන් තමයි මේ දේශනාව කරන්නේ. කැටි කරලා සියලුම දේවල් එකට කැටි කරලා තේරුම් ගන්න පහසු වෙන්න විස්තර කරනවා. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕනේ අපි මේ ලෝකෙ කියන්නේ මොකක්ද කියලා. දැන් සාමාන්‍යයෙන් ලෝකෙ කිව්වකම අපේ ඔළුවට එන්නේ මොකක්ද? ලෝකෙ කියලා කියන්නේ මේ පෘථිවියට. නැත්නම් මේ පටවියට. පටවිය තමයි පෘථිවිය. ඒ කියන්නේ මේ අපේ හැට කනට ඒ ගෝචර වෙන මේ ඔක්කොම තියෙන ලෝකෙ. ඒකත් ලෝකෙ තමයි. ඒක ලෝකෙ නෑ නෙමෙයි. නමුත් එතනින් එහාට අපිට ගෝචර නොවිච්ච ලෝකයේ කොටසක් තියෙනවා. ඒකයි අපි ඔය දැනට තේරුම් ගන්න ඉන්න ලෝකේ ඔය දෙක එකට එකතු කරලා ගත්තහම තමයි සමස්ත ලෝකෙ විතර ගන්න පුළුවන්. අපි අපිට ටිකක් කුරුකුරුදු විදිහට අපි ලෝකෙ විස්තර කරලා ගත්තොත් ඉස්සරහත් දීපින් උදු තවත් ආකාර තියෙනවා ලෝකෙ විස්තර කරන්න. අපි දැන්වලදී ඒ ගැන කතා බහ කරමු. එතකොට අපි හැමෝම දැන් පළමුකොටම තේරුම් ගන්න ඕනේ මේ ලෝකයේ අපිට පුළුවන් පස් ආකාරයකට බෙදන්න. මුළු ලෝකෙම ওই පහක් විතරයි තියෙන්නේ. කියන්නේ කොටස් පහකට මුළු ලෝකෙම බෙදලා දක්වන්න පුළුවන්. එතකොට ලෝකේ කොහේ ගියත් මොනවා කරත් මේ ලෝකේ යමක් තියෙනවා නම් ඒ සියල්ල පහ ආකාර පහකට වෙන් කරන්න පුළුවන්. ඔබ අර කලින් ඔබගේ හිතට ආපු මේ පෘථිවිය කියලා කියන්නේත් ලෝකේම ඒ පස් ආකාරයෙන් එක ආකාරයක්. එතන තව ආකාර හතරක් තියෙනවා. ආන්ගේ ආකාර හතරක් තේරුම් ගත්තාම අපිට පුළුවන් අපි ලෝකය කියන්නේ මොකක්ද කියන එක අපි කෙටියෙන් දැනගත්තා. එතකොට පින්වතුනි මේ ලෝකය කියලා කියන්නේ අපේ ඔය ඇහැට එළිය පේන කොටස විතරක් නෙමෙයි. අපි ලෝකය කියලා තේරුම් ගන්න ඕනේ හැමතිස්සෙම ඔය බඹයක් පමණ උස කයක් සහ ඒක ඇතුලේ නැත්නම් ඒක ඇසුරු කරගෙන සිද්ධ වෙන සිද්ධාමය. ඔන්න ඔකට තමයි ලෝකය කියලා කියන්නේ. ඒකෙන් සතාගතයන් වහන්සේගේ දේශනාවට අනුකූලව වැඩිපුරම සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න ඕන කොටස තමයි මේ ලෝකය කියලා කියන්නේ ඔන්න ඔය කියන බඹයක් පමණ උස කය ඇසුරු කරගෙන තියෙන ස්වභාවය. එතකොට පිඟුතුනි මේක හරියට මෙන්න මෙහෙම ගත්තොත් එහෙම ලෝක විග්‍රහය කියලා අපි තේරුම් ගන්න ඕනේ. නිකන් හිතන්නකෝ ඔබ ගිහිල්ලා බරමන්න තරාදියක් උඩ හිටගත්තාම ඒක උඩ නැග්ගාම එතන යම් ස්කන්ධයක් පෙන්වන කිලෝ ගානකින් යම් බරක් පෙන්වන කිලෝ 50 60 70 ආදි වශයෙන්. එතකොට ඔන්න ඔය බරකින් පෙන්වන ටිකක් තියෙනවා. ආන් ඒකට කියනවා පෙගදිනේ රූපය කියලා. නැත්නම් ඒකට රූප කියලා කියනවා. ඒ වගේම ඔය තරාදියට අහු නොවන තව ටිකක් ඔය බඹයක් පමණ වූ ඔය රූපේ අසුරු කරගෙන තියෙනවා. ඒවට කියනවා පෙගදිනේ වේදනා සංඥා සංකාර විඥාන කියලා. එහෙනම් අපි දැන් තේරුම් ගන්න ඕනේ මේ ලෝකය කියලා කියන්නේ රූපයි වේදනායි සංඥායි සංකාරයි විඥානයි. ඒ කියන්නේ පින්තුනි ලෝකේ ඔන්න ඔය ටික හැරෙන්න වෙන කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. මේ ලෝකේ තියෙන්නේ රූපයි වේදනායි සංඥායි සංකාරයි විඥානයි. ඔතනින් එහාට වෙන කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. එතකොට හාමුදුරනේ ප්ලේන් එක කියලා කියන්නේ රූපය. උදාහරණතුනේ ඉර කියලා කියන්නේ රූපය. ඒ ඔක්කොම රූප ගොඩට වැටෙනවා. වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා පිටුතුනේ රූප ගොඩට වැටෙන්නේ. ඒවට කියනවා නාම රූප. තව විදිහට ගත්තොත් ඒකයි අපි කලින් මතක් කරා ලෝකේ ඕනනම් ආකාර දෙකකටම කැටි කරලා පෙන්වන්න පුළුවන්. ආකාර දෙකකින් පෙන්වන්න පුළුවන්. ලෝකේ ආකාර දෙකකින් පෙන්වුවොත් කැටි කරලා ඒකට කියනවා නාම රූප කියලා. ඕනනම් දැන් අපිට හිතා ගන්න තේරුම් ගන්න පුළුවන් ලෝකය කියලා කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ලෝකය කියන්නේ නාමයි රූපයි. එහෙම කිව්වත් නිවැරදි. එතකොට ඒක තව ටිකක් පහසු වෙන්න තමයි අර විස්තර විග්‍රහ කරලා තියෙන්නේ නාම කියලා කියන එක තව හොඳට විග්‍රහ කරලා තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහකට වෙන් කරලා තියෙනවා. එතකොට දැන් මේ රූපයි වේදනායි සංඥායි සංකාරයි විඥානයි කියන ඒවා කියන්නේ මොකද්ද? කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? කොහොමද හටගන්නේ? කොහොමද වෙනසෙන්නේ? සරලව කිව්වොත් වෙන විදිහකට කිව්වොත් ඒක කොහොමද උදා වෙන්නේ? කොහොමද වැය වෙන්නේ? නැත්නම් මොකද්ද මේ රූපයි වේදනා සංඥා සංකාර විඥානයි කියලා කියන්නේ? ඒකට ඔන්න ඔය ටික යමෙක් තේරුම් ගන්න උත්සාහ කරනවා නම් හරියාකාරව ආන් ඒකේන ඒකාන්තයෙන්ම මේ ලෝකේ හොඳට පිරිසිදු බලන්න පුළුවන්. මොකද ඒකේන මේ ලෝකේ කියන්නේ මොකද්ද කියන එක හරියටම දැනගත්තා. එතනින් එහාට තියෙන මේක පිරික්සනේ. පින්තුනේ ලෝකේ කියන එකේ ඔන්න ඔය කියන කාරණා පහ විතරයි තියෙන. ඔය කාරණා පහ මේකට කැටි කරලා ගත්තාම ඒකට ලෝකේ කියලා කියන්න පුළුවන්. එහෙනම් මේ ලෝකේ පිරිසිදු දකින්න අපි පිරිසිඳ කියන කෑල්ලට අදාළ අර්ථය ඉස්සරහදී කතා කරමු. මේ ලෝකේ හොඳට තේරුම් ගන්නවා කියන තැනදී අපිට තේරුම් ගන්න තියෙන ඔන්න ඔය කාරණා පහ ගැන විතරයි. ඔය කාරණා පහ ගැන තේරුම් ගනිද්දී තව තව දේවල් වැටහෙන්න ගන්න. ඒ දේවල් වැටහෙන්න කලින් මේ කාරණා පහ ගැන මුලින්ම වැටහෙන්න ඕනේ. යමෙක් අනිච්ච දකිද එතෙම දුක දකිද? යමෙක් දුක දකිද එතෙම අනත්ත දකිද? දැන් මේ බුද්ධ දේශනාවට අනුව ඔබ හොඳට අහලා තියෙන වචනයක් තියෙනවා නේද? මේ මෙතන නවකපිත්තත් බණහන නිසා මම මේ මතක් කරන්නේ මුලේ ඉඳලම ඔබ අහලා ඇති අනිච්ච දුක්ඛ අනත්ත කියලා නේද? මේ අනිච්ච දුක්ඛ අනත්ත කියන තථාගතයන් වහන්සේ දේශනා කරපු ත්‍රිලක්ෂණය කියන එක ගැළපිලා එනවා ලෝකය ගැන හොඳට තේරුම් ගන්න ඉතින්. එතකොට පින්වතුනි ඔන්න ඔය අපි මතක් කරපු ලෝකය කියන එකේ තියෙන රූපයි වේදනායි සංඥායි සංඛාරයි විඥානයි කියන්නේ මොකද්ද කියන එක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මේක මේ ත්‍රිපිටකයේ පොතක තියෙන තවත් එක්තරා ෆැන්ටසියක් හෝ ආටිෆිෂල් කතාවක් නෙමෙයි. මේක මේ ඉලූෂන් එකක් නෙමෙයි, මායාවක් නෙමෙයි. මේ කතා කරන්න පිළිදෙ මේ ලෝකේ ඇත්තම තියෙන දෙයක් මිසක් මේව දැන ගැනීම කියන එක තේරුමක් නැති වැඩක්. රූපයි වේදනායි සංඥායි සංඛාරයි විඥානයි කියලා කියන එක අපි ඒකාන්තයෙන්ම තේරුම් ගන්න ඕනේ හොඳට. ඒක තේරුම් ගැනීම තමයි පිටුතුරු ලෝකාබෝධය කියන කියන්නේ. ඔබ අහලා ඇති ලෝකාබෝධය පූර්ණ වුණාට පස්සේ ඒ උත්තරේ අරිහත්ය. ඒක කියන්නේ මේව අර්ථ හරියටම තේරුම් ගන්නවා. රූපයි වේදනායි සංඥායි සංඛාරයි විඥානයි කියන ලෝකේ යමෙක් හරියාකාරව තේරුම් ගත්තට පස්සේ ඒක නා අරිහත් ඵලයේ පූර්ණයි. එතකොට ඒක අපි මේ කතා කරන් යද්දී අපිට තේරෙයි කොහොමද ඒක එහෙම වෙන්නේ කියලා. එතකොට අපි එහෙනම් බලමු මොකද්ද ලෝකේ කියන්නේ කියලා. රූප කියලා කියන්නේ පිංගුතුනි ඔය බඹයක් පමණ වූ කොටසේ ඔය තරාදියක් උඩ නැග්ගහම තියෙන ටික. ඔතන තියෙන රූපයක්. ඒ කියන්නේ දැන් මේ යහපැත්තේ කෙනාගේ දිහා නෙමෙයි බලන්නේ. තමන් ගැන හිතන්නේ. ඔන්න ඔතන හැදිච්ච රූපයක් තියෙනවා පිංගුතුනි. ඔන්න ඔය රූපය ගැන අපි හොඳට විග්‍රහ කරලා බලුවොත් අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ රූපේ කොහොමද හටගත්තේ කියලා. දැන් ඔබ හොඳට හිතලා බලන්න. ওই කිලෝ 60ක් 70ක් බර රූපේ. නැත්නම් දැන් මෙතන එක එක වයස්වල පිරිසක් බණ නැති ඒ අය ඒ විදිහට තේරුම් ගන්න. ওই කිලෝ 60ක් 70ක් බර රූපේ. අපි මුලින්ම බලන්න ඕනේ කොහොමද හටගත්තේ කියලා. කොහොමද මේක හටගත්තේ? එතකොට අපි මෙහෙම කිව්වොත් මීට අවුරුදු ඔබගේ වයස අපි හිතමු අවුරුදු 60ක් කියලා. අපි උපකල්පනය කරමු ඒක තම තමන්ට ගැළපෙන විදිහට ගන්න. ඔබගේ වයස අවුරුදු 60ක් නා. මීට අවුරුදු 60කට කලින් ඔය රූපේ ෆොටෝ එකක් ගන්න කිව්වොත් එහෙම කාට හරි ගන්න පුළුවන්. මීට අවුරුදු 60කට කලින් ඔය රූපේ ෆොටෝ එකක් ගන්න කිව්වොත් එහෙම කාට හරි ෆොටෝ එකක් ගන්න පුළුවන්. තව අවුරුදු 100කට පස්සේ ඔය රූපේ ෆොටෝ එකක් ගන්න කිව්වොත් එහෙම කාට හරි ඔය රූපේ ෆොටෝ එකක් ගන්න පුළුවන්. ෆොටෝ එකක් ගන්න බෑ. ඇයි ඒ? ඒකට හේතුව තමයි පින්තුනි ඔය රූපේ සදාකාලිකව තියෙන එකක් හෝ සදාකාලිකව තිබිච්ච එකක් නෙමෙයි. ඒ නිසා තමයි කිව්වේ මීට අවුරුදු 60කට කලින් ෆොටෝ එකක් ගහන්න කිව්වොත් ওই රූපේ කොහේවත් මේ ලෝකෙ කිසිම තැනක හොයලා කොච්චර හෙව්වත් ওই රූපේ හොයාගන්න බෑ ෆොටෝ එකක් ගහගන්න. හැබැයි වර්තමානයේ රූපේ ෆොටෝ එකක් ගහගන්නේ රූපේ දැන් තියෙනවා. එහෙනම් ඔබට හොඳට වැටහෙන දෙයක් තියෙනවා. ওই රූපේ කියන එක අනාදීක පටන් තියෙන එකක් නෙමෙයි ඔය. මීට අවුරුදු 60කට විතර කලින් ඕක හටගත්තා. ක්‍රමක්‍රමයෙන් හටගෙන ඒක ටික ටික ලොකු වෙලා ක්‍රමානුකූලව වියපත් වෙලා ඊට පස්සේ වෙනසිලා යනවා. එහෙනම් ඔබට හොඳටම තේරෙනවා මේ ඒකාකාරීව චිරාත් කාලයක් තියෙන එකක් නෙමෙයි ඔය කියන්නේ. ඔය රූපේ හැදෙන එක. එතකොට මම ඔබගෙන් ප්‍රශ්නයක් අහුවොත් ඔය කියන රූපේ ඇයි මේ ස්වාමීන් වහන්සේ හැදෙන එකක් කියලා කියන්නේ? හදා ගන්න එකක් කියලා කියන්නේ නැතු. පින්වතුනි ඒකට හේතුව තමයි ඔබට මතකද ඔබ ඔබගේ කන හදා ගන්නවා අපි. එහෙනම් ඔබේ කන ඔබ හදාගත් එක නෙමෙයි. ඔබට මතකද ওই රූපේ තියෙන නහය ඔබ හදා ගන්නවා. අර මම මේ හදා ගන්නවා කියලා අදහස් ගන්න එක මැටි ගුලියක් අරගෙන නැත්තම් ක්ලේ ගුලියක් අරගෙන ඒ මැටි ගුලියෙන් අපි එක එක රූප හදන්නේ. කිඹුල්ලු හදනවා, නයි හදනවා, එහෙමම කරන්නේ, පිළිම හදනවා. ඒ වගේ ඔබට මතකයක් තියෙනවද කවදා හරි? ඔය රූපේ තියෙන නහය ඔබ හදාගත්තා කියලා. හදාගත්තා නම් ඔය නහය හදාගන්නේ නෑනේ. නෑ වෙනම ඕක ලෝකෙදී ලස්සන නහයනේ හදාගන්නේ. එතකොට කාට හරි මතකයක් තියෙනවද? ඔය රූපේ තියෙන දත් ටික ඔබ හදාගත්තා කියලා. හදාගත්තා කියලා කියන්නේ ඔබ නිර්මාණය කරගත්ත දත් ටිකද ඔය තියෙන්නේ. නැත්නම් ඔය ටික හැදුනා. ඔය රූපේ අතපය තියෙනවා, අතේ ඇඟිලි පහක් තියෙනවා. ඔබට මතකද ඔබ ඇඟිලි අතක අතින් අතේ අතක අගිස අල්ලගෙන එතනින් ඇඟිලි පහක් අර කැවුමක කොණ්ඩේ උඩට ගන්නවා වගේ ඇඟිලි ඇද ඇඟිලි පහක් හදාගත්ත නිර්මාණය කරගත්ත ඇඟිලි පහ නැත්නම් ඔක හැදුනා. මේ කියපු කාරණා අනුව ඔබට වැටහෙන්න ඕනේ ඔය රූපේ කිසිම දෙයක් ඔබ හදාගත් එකක් නෑ කියන්නේ. ඔය රූපේ එක කෑල්ලක් තියෙනවනම් කියන ඔබ හදාගත් එක මොකක්ද? බඩවැල්. ඔබ දන්නවා ඔක එහෙම එකක් තියෙනවා කියලා ඒක හදාගත්තා. ආ දානිස් පොල් කට්. මොකක්ද කියන්නේ? ඔබ හදාගත් එකක්ද? නැත්නම් ඔය ඔක්කොම පින්ගතුනේ හැදුනා. පින්ගතුනේ රූපේ කියලා කියන්නේ හැදිච්ච එක. ඔය රූපේ හැදෙන්නේ නිකන් නෙමෙයි. රූපේ හැදෙන හේතුවක් තියෙනවා. රූපය හැදෙන හේතුව තමයි තියෙන්නේ කර්ම ශක්තිය. කර්ම ශක්තියේ හේතුවක් කරගෙන තමයි ওই රූපේ ගොඩනැගෙන්නේ. ඒක හරියට නිකන් මෙන්න මේ වගේ. වැලි ගොඩක් තියෙනවා මිදුලක. ওই වැලි ගොඩට මිනිස්සෙක් ඇහිලා උදැල්ලකින් යම් ශක්තියක් දුන්නාට පස්සේ ඒ වැලි ගොඩේ හැඩය වෙනස් කරන්න පුළුවන් නේද? වැලි කන්දක් වගේ තියෙනවා, ඊට පස්සේ උදැල්ලක් සවලක් මොකක් හරි අරගෙන ඉවරලා ඒ හැඩය වෙනස් කරලා දාන. එතකොට හැඩේ වෙනස් කරාට පස්සේ එතන තියෙන්නේ වැලි නෙමෙයිද? වැලිම තමයි තියෙන්නේ. හැබැයි හැඩේ වෙනස් වුණා. ඒ හැඩේ වෙනස් වීම නිසා පාවිච්චි කරා උදැල්ලක් නැත්තම් සවලක්. ඇත්තටම උදැල්ලක් සවලක් හරහා ආවේ ශක්තිය. ආන්ගේ ශක්තිය නිසා එක්තරා ආකාරයකට තියෙච්ච වැලි ගොඩ තවත් ආකාරයකට පෙළුණා. ආකාරයකට පෙළුණා මිසක් තියෙන්නේ වැලි වල වෙනසක් උනේ නැහැ. වැලි එහෙමම තමයි තීන වැලි ටිකම එක්තරා විදියකට හැඩ ගැහුණා. එහෙම එකක් තමයි සිද්ධ වුනේ. ඒක ශක්තියකින් වෙච්ච දෙයක්. තව උදාහරණයක් ගත්තොත්. ඔබ හැමෝම දන්නවා කාන්දා. නැත්නම් යකඩ කුඩු, යකඩ ඩස්ට් එක තියෙන, යකඩ කුඩු ඩස්ට් එක තියෙන මේසයක් උඩට කාන්දාන් කෑල්ලක් දැම්මොත් මොකද වෙන්නේ? වටේම තියෙන යකඩ කුඩු ටික එකට ඇවිල්ලා ඉවර වෙලා මේ කාන්දාන් ශක්තියට ඇවිල්ලා එකට ඇමිනිලා තියෙනවා. කාන්දන් ශක්තිය තියෙන තාක් කල් යකඩ කුළු ටික ඒක වටේ ඇවිල්ලා තියෙනවා. කාන්දන් ශක්තිය නැති වෙච්ච ගමන් යකඩ කුළු ටික විසිරිලා යනවා. එහෙනම් ඔබට තේරෙනවා ශක්තිය විසින් තමයි ආන්ගේ වෙනස එතන කළේ කියලා. ඉස්සෙල්ලා යකඩ කුළු ටික වටේ හැමතැන විසිරිලා තිබුණා. එතන කාන්දන් ශක්තිය ආපු ගමන් මොකද වුනේ? මේ විසිරිලා තියෙන ටික එකට එකතු වුණා. ගුලියකට එක්තරා හැඩයකට හැදුනා. අපි හිතමු කාන්දන් කෑල්ල රවුමක් කියලා. එතකොට වටේ තියෙන යකඩ කුඩු ටික ඇහිලි වෙලා මේක ඇලුනහම රවුම් හැඩේ කාන්දම් කුඩු ගුලියක් වගේ දැන් පේනවා. ඒ පෙවුනට යකඩ කුඩුවල වෙනසක් උනේ නැහැ. යකඩ කුඩුවල කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ශක්තිය විසින් මොකද කරේ? ඒ තියෙන දේම හැඩේ එක්තරා විදිහට වෙනස් වෙනවා. ඕනෝ විදිහට පින්තුනේ මේ කර්ම ශක්තිය කියලා කියන්නේ ශක්තිය. මේ කර්ම ශක්තිය කියන එක තුලින් මොකද වෙන්නේ? මේ වටේ පිටේ තියෙන දේවල්ම එක විදියකට හැඩ ගැහිලා හැදෙනවා. ආන් එහෙම හැදිච්ච රූපයක් තමයි ওই රූපය කියලා කියන්නේ. ওই රූපේ හොඳට පරීක්ෂා කරලා බැලුවොත් එහෙම පේනවා. මේ රූපේ තියෙන ආකාර හතරක්. ඒ තමයි තද ගතියක් තියෙන. ඒ තමයි ඊළඟට තියෙන ද්‍රව ගතිය. ඒ වගේම ওই රූපේ වායුමය ගතියක් තියෙන. ඒ වගේම ওই රූපේ උෂ්ණ ගතියක් තියෙන. ඕම් ඔය කියන ගති ටිකක් ඔය රූපේ හැම කොච්චර පරීක්ෂා කරත් ඔය රූපේ කපාගෙන කොටාගෙන අන්වීක්ෂ වලින් බල බල කොච්චර පරීක්ෂා කරත් අද විද්‍යාඥය පරීක්ෂා කරන්නේ ඔය කොහොම කොච්චර පරීක්ෂා කරත් ඔය ටික හැරෙන්න වෙන කිසිවක් ඔය රූපෙන් හොයාගන්න බෑ. ඔය රූපේ තියෙන්නේ පටවි ගතිය. ඒ කියන්නේ තද ගතියකට අදාළ රූප කොටස් තියෙනවා. ඒ වගේම තමයි ගලන ගතිය. ඒ කියන්නේ ද්‍රව ගතියක් තියෙන ඔය රූපේ. ඒ වගේම තමයි රූපේ උෂ්ණ ගතියක් තියෙනවා. ඒ වගේම ඒ රූපය අසුරු කරගෙන වාතය තියෙනවා. ඔබ හොඳට මේක දන්නවා. ඒ කියන්නේ ওই රූපේ කෙල තියෙනවා, සොටු තියෙනවා, කඳුළු තියෙනවා, මූත්‍රා තියෙනවා. ඔය ටික ද්‍රව. ඒ වගේම තමයි ওই රූපේ රස්ණයක් තියෙන හැම තිස්සම. උෂ්ණයක් තියෙනවා. ඒක තමයි උෂ්ණය කියලා කියන්නේ. ඒ වගේම ওই රූපේ ඝන දේවල් ටිකක් තියෙනවා. ඝන දේවල් කියලා කියන්නේ මස්. ඒ වගේම ඇට ආංගීය දේවල් ওই රූපේ තියෙන ඝන දේවල් ටික. ඒ වගේම ওই රූපේ තියෙනවා. එතකොට අපි කතා කරා ඝන දේවල් ටිකක් තියෙනවා, උෂ්ණ දේවල් ටිකක් තියෙනවා, ද්‍රව දේවල් ටිකක් තියෙනවා. ඒ වගේම වායෝ. ওই රූපේ වාතය තියෙනවා. හුස්ම උඩට අදිනවා, ආයතරයක් එළියට යනවා. ඉතින් හැමදෙස්සම ඕක ඇසුරු කරගෙන මේ ලේ ධාතුව ඇතුළෙත් සියුම් අංශ වශයෙන් වාතය තියෙනවා. ඒ වාතය තමයි විටින් විට එක එක විදිහට පිට වෙන්නේ. පහ ඇතුල් වෙන්නේ. එහෙනම් පින්තුනේ මේ රූපය කියන එක ඔය විද්‍යාඥාදී පිළි විවිධාකාරයෙන් මේක විස්තර කර කර විස්තර කර කර කරනවා. ඔය කොච්චර විස්තර කරත් ඔක කැටි කරලා ගත්තොත් එහෙනම් ඔක සරලවම තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ. එහෙම නැත්තම් තද ගතියක් තියෙනවා, උෂ්ණ ගතියක් තියෙනවා, ද්‍රව ගතියක් තියෙනවා, ඝන ගතියක් තියෙනවා, වායුමය ගතියක් තියෙනවා. ඔය තියෙන ටිකක් තමයි ඕක ඇතුළේ කැටි වෙලා තියෙන්නේ. ඒක හරියට නිකම් පෙඟුතුන. අර කාන්දම් කෑල්ලක් මේසෙ මැද්දෙන් තිබ්බා, මේසෙ වටේට තිබුණා නේද එක්තරා ටිකක්. මේසෙ වටේ තිබුණා යකඩ කුඩු. ආන්ගේ යකඩ කුඩු ටික කාන්දම් ශක්තිය නිසා එකට එකතු වුණා වගේ කර්ම ශක්තිය නිසා පෙඟුතුන මේ ලෝකේම තියෙන. මේ ලෝකේම ලෝකේ කියලා කියන්නේ මේ අපිට හැට පේන මේ හැමතැනම තියෙන දේවල්. හැමතැනම තියෙන තද ගතිය, ද්‍රව ගතිය, උෂ්ණ ගතිය, වාත ගතිය, වායෝ කියලා කියන ගතිය. ඔන්න ඔය කියන ස්වභාවයවල් ටික කර්ම ශක්තිය නැමැති ශක්තිය එකතු වෙච්ච ගමන් එකට එකතු වෙලා කැටි වෙලා ගුලි ගහනවා. එක්තරා හැඩයකට. ඒ හැඩේ තීරණය වෙන්නේ කර්ම ශක්තියට අනුකූලව. ඔබට පේනවා ඇති සමහර බල්ලෝ ඉන්න. දැන් බල්ලගේ රූපේ හැඩයයි මනුස්ස රූපේ හැඩයයි වෙනස්. ඒක හරියන්නේ නිකන් අර යකඩ කුඩු කුඩ තියෙන යකඩ කුඩු තියෙන මේසෙ උඩට බල්ලෙක්ගේ හැඩේ තියෙන කාන්දම් කෑල්ලක් දැම්මොත් බල්ලෙක්ගේ හැඩයකට ඒ ටිකම හැදෙනවා. ඒත් යකඩ කුඩුම තමයි. මිනිස්සෙක්ගේ හැඩයකට තියෙන කාන්දම් කෑල්ලක් මේසෙ උඩට දැම්මොත් එහෙම මිනිස්සයාගේ හැඩයට යකඩ කුඩු ටික ඇවිල්ලා ඇලෙනවා. එකතු වෙලා තියෙනවා. එතකොට මිනිස්ස හැඩයක් එතන පේනවා. ආන් ඒ වගේම තමයි මේ කර්ම ශක්තියට අනුකූලවම තමයි මේ රූපේ ගොඩනැගිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ රූපේ නිකන් හටගත්ත නෙමෙයි. ඕපපාතික හට සමායන ඕපපාතික කියලා කියන්නේ හේතුක බලය. නිකන් ඔහි එකපාරට පහළ වුණා නෙමෙයි. කවුරුත් ඩොක් ගාලා අතෑරිය එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. හේතුක ඵලයක් විදිහට හටගත් එකක්. ඒ නිසා අපි කියන්නේ ඕක හටගත්ත මිසක් හටගත්තෝ ගත්ත නෙමෙයි. ඒ කියන්නේ මම නම් මේක හදාගත්ත නෙමෙයි. හැදුනා. හේතු ගැළපෙච්ච නිසා හැදුනා. මොකද්ද හේතුව? කර්ම ශක්තිය. ඒතර කර්ම ශක්තිය කියන එක නිසා මේ වටේ පිටේම තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ටික එකට ගුලි ගැහිලා රූපයක් ඉදිරිය හැදුනා. යම් දවසක කර්ම ශක්තිය ඉවරුණු ගම ওই රූපෙ විසිරලා යනවා. විසිරලා යනවා කියලා කියන්නේ පටවියට තීච්ච ටික පටවියට යනවා. වායුගතිය තීච්ච ටික වායුගතියට යනවා. තේජෝගතිය තීච්ච ටික තේජෝගතියට යනවා. ආපෝගතිය තීච්ච ටික ආපෝගතියට යනවා. ඔබට හොඳට ඒක පේන අවස්ථාවක් මම කියන්න. ඒක තුනේ මිනිස්සේ මරුණහම බලන්න මොකද වෙන්නේ කියලා. මිනිස්සේ මරණ කියලා කියන්නේ ශරීරයක් මරුණහම. ශරීරයක් මරුණහම පින්තුනි ජුත්තෝ අපේත විඥානෝ නිරත්තම් කලින්කරන් කියලා සදාගතයන් වහන්සේ දේශනා කරනවා. මේ හිත හැදෙන එක නැවතුණාට පස්සේ ඕක නිකන් කලේබරයක් බිමට අතහැරියා වගේ දිර දිරා යනවා කියලා. ඔබ ඒක දැන් ඔබගේ අත්දැකීමට ගත්තොත් ඔය රූපයක් මැරුණොත් එතනින් එහාට බලන්න ඔබට මොකද වෙන්නේ කියලා. මෙච්චර දවසක් කර්ම ශක්තියට පටවි ගතිය එකට බැඳිලා තිබුණා. කර්ම ශක්තිය ඉවරයි මැරුණා රූපේ. දැන් මොකද වෙන්නේ? අර බැඳිලා තියෙච්ච එකිනෙකට බැඳිලා තියෙච්ච පටවි ගතිය ටික 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 විසිරි විසිරි ගිහින් ඉවර වෙලා ආයි පස්වලටම එකතු වෙනවා. ඒ වගේම ඕකේ වාතය තිබුණා. ඕක ASCII ඇසුරු කරගත්ත වාතයක් තිබුණා. මේ රූපේ මැරෙනවත් එක්කම ඕක ඇසුරු කරගෙන ওই තියෙන වාතය ටික ආයි මේ සාමාන්‍ය වාතයටම එකතු වෙලා යනවා. ඒ වගේම තමයි ඕකේ තිබුණ උෂ්ණ ගතිය. ඒ තීච උෂ්ණ ගතියත් මොකද වෙන්නේ මැරුණට පස්සේ? ශරීරේ මැරුණට පස්සේ මොකද වෙන්නේ? එතනින් එහාට උෂ්ණ ගතිය ඔය ශරීරේ නැහැ. උෂ්ණ ගතිය ආයි සරය සාමාන්‍ය ලෝකයේ උෂ්ණ ගතියත් එක්කම එකතු වෙනවා. ඒ වගේම තමයි ඔක ද්‍රව ගතියක් තියෙනවා. කෙලසොටු සරව ලේ මූත්‍රා ඔන්න ඉද තව තියෙනවා මේක තියෙනවා. ඉතින් අපි ඔච්චර ඔක්කොම දැනගන්න අවශ්‍ය නැහැ. ඔන්න විදිහට ඕකේ තියෙනවා ද්‍රව ගතිය. ওই රූපේ මරණයට පස්සේ ওই තියෙන ද්‍රව ටික සාමාන්‍ය ද්‍රව ටිකටම එකතු වෙලා යනවා. ඒක හරියට නිකන් අර අපි කතා කරේ මේසයක් උඩට කාන්දන් ශක්තියක් එකතුනාට පස්සේ කාන්දන් ශක්තියේ තියෙන තාක්කල් අර යකඩ කුඩු කැලේ ටික ඒක වටේ ඇරිලා තියෙනවා. නිකන් හිතලා බලන්න මේ කාන්දන් කැලේ තියෙන කාන්දන් ශක්තිය අපිට අයින් කරන්න පුළුවන් වුණොත් එකපාරම අයින් කරපු වෙලේ ඉඳලා මොකද වෙන්නේ? අර ඇරිලා තියෙච්ච යකඩ කුඩු ටික හැලි හැලි ගිහිලි වෙලා නැවතත් මේසේ උඩ තිබිච්ච විදිහටම සැකසීලා එනවා. එහෙනම් මේ රූපයක් කියලා කියන්නේ තොන් ඔය වගේ එකක් වෙනද? අපි ඒකේ තේරුම් ගන්න මේ ඔන්න ඔය රූපේ ගැන ඔන්න ඔය රූපේ හැටි හොඳට තේරුම් ගන්න. එහෙනම් ඔය රූපේ ඔය ටික විතරයි තියෙන්නේ. ඔය රූපේ හැදුවෙත් ඔබ නෙමෙයි. ඔය රූපේ කර්ම ශක්තියෙන් හැදිච්ච එකක්. ඒ වගේම තමයි ඔය රූපේ කර්ම ශක්තිය තියෙන තාක්කල් ඔය විදිහට එකට කැටි ගහලා තියෙනවා. කර්ම ශක්තිය ඉවර වෙච්ච ගමන් ඔය රූපේ එතනින් එහාට එහෙම තියෙන්නේ නැහැ. ඒතර දැන් මේකේදී අර කර්මයේ ඉතුරු වෙලා හදිසි අනතුරකදී මැරෙනවා. ඉතින් ඒක හරියට තේරුම් ගන්න ඕන පිළිගනිද්දී කර්ම ශක්තිය තියෙනවා නම් හදිසි අන්තරකදී මරණොත් එහෙම මොකද වෙන්නේ? ශක්තිය තියෙන නිසා ආයි සැරයක් ওই જાතිම රූපයක් හට ගන්නවා. ඒ වෙලාවේ කර්ම ශක්තිය නැගිනු වෙන ශක්තියක් නම් ඒ ශක්තියට අනුකූලව ආයි රූපයක් හට ගන්නවා. ඒක තමයි මෙතන ක්‍රමවේදය. ඉතින් ඒක ඔක්කොම විස්තර කරන්න අවශ්‍ය නැහැ. මම මේ රූපය ගැන විතරයි ඔබට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ. සරලව තේරුම් ගන්න පිළිගනිද්දී එතකොට මේ නිවන කරගන්න පුළුවන් ඔබට. ගොඩාක් ඇඩ්වාන්ස් කරගත්තාට පස්සේ කිසිම දෙයක් තේරුම් ගන්න බෑ. එතකොට ඔබට බොහොම පැහැදිලිව බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් එක්තරා කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ රූපය කියන එක සම්පූර්ණයෙන්ම හේතුක ඵලයක් විදිහට හැදුනේ. ඕක තමයි තියෙන්නේ තථාගතයන් වහන්සේ රූපය සම්බන්ධයෙන් දේශනා කරපු හේතු පටිච්ච සම්භූතං කියන අර්ථය. මේ රූපය කියන එක හේතුක ඵලයක්. මේක නිකන් හටගත් එකක් නෙමෙයි. හේතුවක් නිසා හටගත්තා. මේකේ රදාල හේතු ටික නිරුද්ධ වෙමින් තවදුරටත් ওই රූපේ ඔය ආකාරයට තියෙන්නේ නැහැ. ওই රූපයට දාල කාරණා හතර විසිරීලා යනවා. දැන් ඔබ හොඳට බලන්නකෝ. ඔබගේ ජීවිතේ ඔබ අඳුරන ඔබගේ මළගිය ඥාතිවරු ඕන තරම් ඇති. ඒ ඥාති කෙනෙක්ගේ ශරීරයක් නැවත ගොඩාරම් බැලුවොත් එහෙම වලදාපු අවුරුද්දක විතර පස්සේ හරි ගමන්නේ අරගෙන ගොඩ දාලා බැලුවොත් එහෙම ඒ කලින් ඒ රූපේ තියෙච්ච කිසිම ලක්ෂණයක් දැන් නැහැ. ඒතර මොකද වෙලා තියෙන්නේ? ඒ රූපේ පටවි ගතිය පටවියට එකතු වුණා. වාත ගතිය වාතයට එකතු වුණා. තේජෝ ගතිය තේජෝ ගතියට එකතු වුණා. ආපෝ ගතිය ආපෝ ගතියට එකතු වුණා. ඒක දීච්ච වතුර ටික පොළවේ වතුර වලට එකතු වුණා. ඒක දීච්ච තද ගතිය පස් වලට එකතු වුණා. ඒක දීච්ච වාතයේ වාතයට එකතු වුණා. ඒක දීච්ච රස්නේ වාතයට එකතු වුණා. නැත්තම් මේ ලෝකෙටම එකතු වෙනවා. ඔච්චර තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් හොඳාකාරම තේරුම් ගන්න ඕන පිඟුතුනි, ඔය රූපේ තියෙන සියලුම කොටස් හැදිලා තින්නේ එහෙනම් ඔබට හොඳට වැටහෙනවා. ඔන්න ඔය කියන පඩවි ආපෝයි තේජෝයි වායෝයි කියන කාරණා හතරෙන් තමයි ඔය රූපේ තියෙන සියලුම කොටස් එකට ඇමිලිලා තියෙන්නේ. වෙන කිසිම දෙයක් ඔය රූපේ නැහැ. එහෙනම් අපට මම දැන් ප්‍රශ්න කීපයක් අහන්න. එහෙනම් ওই රූපේ තියෙන කන කියන එක කාටරි අයිති එකක්ද? එහෙම කිසිම අයිතිවාදිකම පොකට පනවන්න බෑ. ඒකට හේතුව තමයි උතන කනක් කියලා කියන්නේ ඇත්තරම අර කියන හතරෙම එකතුවක් එකට ගුලි ගහලා තියෙනවා. ওই කන කියන එක ඒ හැඩයට කියන නමක්. ඔය මූණ කියලා කියන්නේ එක හැඩයකට කියන නමක්, පහසු වෙන අඳුර ගන්න පහසු වෙන තියෙන එක. ඔය අතක් කියලා කියන්නේ ඒ හැඩයට තියෙනකොට අඳුර ගන්න පහසු වෙන කියන නමක්. කකුලක් කියලා කියන්නේ ඔය හැඩයට තියෙනකොට ඒ හැඩයට තියෙනකොට හඳුන ගන්න පහසු වෙන කියන නමක්. එතකොට එක එක විදිහට මේ ශරීරයේ කොටස් තියෙනවා. ඔය සියලුම කොටස් ටික එක එක නම් වලින් හඳුන්වනවා. නමුත් මොන මොන නම් වලින් හඳුන්වනවත් ඔතන තියෙන එකම ටික. එහෙනම් දැන් ඔබට හොඳාකාරම තේරෙනවා මේ බඹයක් පමණ වූ ඔන්න ඔය කියන කොටසේ නැත්තම් ඔය කියන පද්ධතිය මම පද්ධතිය කියන නම මෙතනින් යාට පාවිච්චි කරන්නම් පිටුනේ. ඒතකොට අපිට ලේසියි මේක තේරුම් ගන්න. ඔය ඔබ ලෝකයේ කියලා දැන් ඔබ ලෝකයේ විය ඔබ හැමෝම කැමති ලෝකයේ ගැන අධ්‍යයනය කරන්න. දැන් ඔබට ඔබට පුළුවන් අධ්‍යයනය කරන්න. ඒතකොට ලෝකයේ ගැන අධ්‍යයනයේදී අපි පළවෙනිම කොටස අද පැහැදිලි කරලා දෙන්න උත්සාහ කළා. ඒ තමයි රූපය කියන එක. ඔන්න ඔය කියන පද්ධතිය. පද්ධතිය කියලා කියන්නේ ඔය ඔක්කොගෙම එකතුව. ඒ එකතුව කියලා කිව්වේ අර රූපයක රූපයක් හැදිලා තියෙන කාරණා හතර නෙමෙයි. රූපයයි නාමයි නාම කියලා එකකුත් තියෙනනේ. ඔතන රූප තියෙනවා, වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියලා දෙකක් තියෙනවා. මම ඒක විස්තර කරලා දෙන්නම්. එතකොට ඔන්න ඔය කියන පහේම එකතුවට අපි පද්ධතියේ නම දාගත්තොත් ඔය පද්ධතියේ රූපේ හැටි ඔන්න ඔබට වැටහෙන්න ඕනේ දැන්. එහෙනම් ඔය රූපය කියන එක හේතුක ඵලයක් විදිහට මීට අනාදිමත් කාලයකට කලින් හැදිච්ච එකක්. අනාදිමත් කාලයක් වෙන්න පුළුවන්, අවුරුදු 15ක් වෙන්න පුළුවන්, 20ක් වෙන්න පුළුවන්, අවුරුදු 5ක් වෙන්න පුළුවන්. එක එක විදිහට දැන් බලන්නකෝ. මව කුසේ වගේ රූපේ බොහොම පොඩියට හටගන්නේ. බොහොම පොඩියට හටගන්න රූපේ අම්මා විසින් කන කෑමවල තියෙන රසේ උරාගෙන ඒ රූපේ ටික 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 වර්ධනය වෙනවා. හරියට ගහක් හැදෙනවා වගේ. ටික ටික වර්ධනය වෙලා ඒ එක්තරා හැඩයකට ගොඩනැගෙනවා. ඊට පස්සේ එතනින් එහාට ඒකට අර ගහකට පොහොර දානවා වගේ ඔබට පොහොර දානවා. ඒ පොහොර දාන එක තමයි අපි ওই කෑම කනවා කියලා එහෙම කියන්නේ. ওই රූපය හරියාකාරයේ තේරුම් ගත්තට පස්සේ කිව්වොත් එතනින් එහාට ඔබ කෑම කනවා කියන අදහස වැරදි. ඇත්තටම ඒක අවිද්‍යාව නිසා එන විකෘති හැඟීමක්. අපි ඉස්සරහට ඒක මතක් කරලා දෙන්න උත්සාහ කරන්න. ඔබ කෑම කනවා නෙමෙයි පිළිතුරේ ඇත්තම ඔය රූපෙට කෑම දානවා. ඕක ගැන අපි ඉස්සර ආර්ය සිංහල වචන කියලා හොඳ අර්ථයක් තිබුණේ. ඒක දැන් අර්ථය යටපත් වෙලා දැන් විකෘතියක් තමයි තියෙන්නේ. ඔබට ඔබ අහලා ඇති ඔබ ලංකාවේ මිනිස්සු නිසා ඔබ අහලා ඇති පිළිතුරේ ඉස්සර මිනිස්සු කියන බඩට බත් ටිකක් දාගන්න යනවා කියලා. ඒ කාරණාව හරියටම හරි. ඇත්තටම බඩට බත් ටිකක් දාන එක තමයි ඔය කරන්නේ. නැත්තම් බඩට කෑම ටිකක් දාගන්නවා. පුතේ බඩට කෑම ටිකක් දාගන්න දැන් බඩගිනි නැත්තම් කලන්දේය ආදිවාසීන් අම්මල දාත්තලා ආච්චිලා කියලා ඉස්සර කිව්වා. ඒ කියන එකේ ලොකු අර්ථයක් තියෙනවා. මේකෙන් මේක ක්‍රමානුකූලව දැන් ඒවේ අර්ථ යට ගිහිල්ලා නිකන් වචනපද විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. කියන්නේ නෑ මේ මම බත් කනවා කියලා. ඔබ බත් කනවා කියලා එහෙම නෙමෙයි කියන්නේ බඩට බත් ටිකක් දානවා කියලා. ඒ කියන එක හරි. මොකද පින්වුතුනි ඔය රූපය කියලා කියන්නේ ඇත්තම ගහක් වගේම තමයි. ඒ ගහට පොහොර දානවා. ඒ ගහට පෝෂණය දානවා. පොහොර දැම්මට පස්සේ ඒ ගහ වැවෙනවා. පොහොර දාන්න නැතුණාට පස්සේ ඒ ගා හැකිලෙනවා. ඒ වගේම තමයි ওই රූපයට කෑම දානකොට ওই රූපේ වැඩෙනවා. ඉදිමි ඉදිමි හැදෙනවා. රූපයට කෑම දාන්න නැතුණාට පස්සේ ඒක හැදෙන්නේ නැතු යන. කුෂ වෙලා යන. ඔය බහන්නේ මොකද කන්න නැද්ද කියලා. ඒ කියන්නේ කෑම වැටෙන්නේ නැහැ. පොහොර වැටෙන්නේ නැහැ. පොහොර වැටුනොත් වැවෙනවා. පොහොර වැටුනේ නැත්නම් වැවෙන්නේ නැහැ. තනි කරම ගහක් වගේම තමයි තියෙන්නේ. නිකන් හිතන්නකෝ මේ දැන් ඔය බඩට බත් ටිකක් දැම්මහම නැත්නම් බඩට කෑම ටිකක් දැම්මහම ඔබද ඒකේ ඒ කෑම ටිකෙන් මේ පෝෂණය උරලා අරගෙන ඉවරලා ශරීරය හැමතැනම යවන්නේ ඔබද? කියන්නේ මේ බත් ටිකක් බඩට දැම්මට පස්සේ ඔබ කවුරු හරි කෙනෙක් බඩ ඇතුළට ගිහිල්ලා ඒ ටික කරනවද? නැත්නම් මොකද? බඩට ඇතුළට කෑම ටිකක් දැම්මට පස්සේ මොකද වෙන්නේ? ටික වෙලාවක් යනකොට අර ගහක් මුලට පොර ටිකක් දැම්මට පස්සේ අපි ගිහින් ඉවරලා පොර ටික අරගෙන ඉවරලා ගහේ කඳාස්සේ ඔබන්න ඕනේ නැහනේ, කොලාස්සේ ඔබන්න ඕනේ නැහනේ. ඒක තියෙන කේශනාලිකා ටික මොකද කරන්නේ? මූල මුල් වල තියෙන පොඩි පොඩි කේශනාලිකා වලින් අර පොහොර වල තියෙන සාරේ උර උරා ගහ පුරා යවනවා. ඒ වගේම තමයි ওই ශරීරෙ ඒ විදිහමයි. ওই ශරීරයට පොහොර ටිකක් දැම්මට පස්සේ නැත්තම් කෑම ටිකක් දැම්මට පස්සේ ඒ ශරීරයෙන් හැදිලා තියෙන හැදිලා තියෙන පද්ධති වලින් මොකද කරන්නේ? ඒව ඇදෑදා ශරීරේ පුරා යවනවා. ඔබ කරන එකක් නෙමෙයි එකක්. එහෙනම් ඔබට හොඳාකාරම තේරෙනවා මේ රූපය කියලා කියන්නේ ඔන්න ඔය වගේ එකක් කියලා. හොඳට තේරුම් ගන්න මේ රූපේ හැටි. මෙතන තියෙන මහ මුලාවක් තියෙනවා. රූපේ ඔය වගේ වුණාට රූපේ පිළිබඳ අවිද්‍යාවක් තියෙනවා. රූපේ පිළිබඳ අවිද්‍යාවක් තියෙනවා. ඒ අවිද්‍යාවෙන් කියනවා පිළිගන්නේ මේ රූපේ හරි ශෝක්‍ය, මේ රූපේ හරි වටිනවයි, මේ රූපේ මමයි කියවිවලමයි රූපේ පිළිබඳ වැරදි අර්ථකථන තියෙනවා. ඔය අර්ථකථන සම්පූර්ණයෙන්ම වැරදි. ඕම් ඔය ටික හරිගස්සෝ ගන්න වැඩ පිළිවෙල තමයි විද්‍යාව පූර්ණ වෙනවා කියලා කියන්නේ. ඔය රූපේ පිළිබඳ දාගෙන තියෙන අර්ථකථන ටිකක් තියෙන. ඒකට කියන වැරදි අර්ථකථන ටිකක් තියෙනවා. ඒකට කියන අවිද්‍යාව කියලා. ඔය රූපේ පිළිබඳ හරි අර්ථකථනයට කියනවා විද්‍යාව කියලා. තේගුතුනේ මේ හිත ඔය රූපේ මේ අපි මේ රූපේ ගැන හිතාගෙන ඉන්නේ. ඒ රූපේ මම කියලා හිතාගෙන ඉන්නවා. ඒ වගේම තමයි ඒ රූපේ හරි ආස්වාදයි කියලා හිතාගෙන ඉන්නවා. ඒ රූපේ හරිම සාරයි කියලා හිතාගෙන ඉන්නවා. ඒ රූපේ හරිම ෂෝක් කියලා හිතාගෙන ඉන්නවා. ඕංගොම හිතාගෙන ඉන්නවා මිසක් ඔය හිතාගෙන ඉන්න එක නිසා ඔය රූපයේ සම්බන්ධයෙන් තණ්හාව ඉදිරියට දුගහට ගන්න. ඉතින් ඒ ටිකත් මම ඉස්සරහට විස්තර කරලා දෙන්න. ඒතොර අපි පළමු කොටම දැන් ඔන්න තේරුම් ගන්න ඕනේ මේ රූපය කියන එක හේතුක ඵලයක් කියලා. පින්වතුනි ඔබ අහලා ඇති තථාගතයන් වහන්සේලා මේ ලෝකෙට දේශනා කරනවා මහණෙනි රූපං අනිච්චා කියලා. පින්වතුනි රූප අනිච්චයි කියලා කියන්නේ රූප හේතුක ඵලයක් කියන එක. රූපං අනිච්චා. එහෙනම් දැන් ඔබ රූපං අනිච්චා කියලා කියද්දි අපි පළමු කොටම තේරුම් ගන්න ඕනි ආසන්නේම තියෙන රූපේ. නැත්තම් අපි දැන් කතා කරන්නේ මේ පද්ධතියට අදාළ රූපේ ගැන තමයි විශ්ලේෂණය කරන්නේ. රූපං අනිච්චා කියුවා හතර වටේම බලබල වටේම තියෙන රූප දිහා බලබල ඉන්න එකක් නෙමෙයි මෙතන කරන්න තියෙන්නේ. රූපං අනිච්චා කියලා කිව්වට පස්සේ අනේ මේ ඉතින් මේ ටීවී එක තිබ්බර වැඩක් තියෙනවා, ඕකෙන් ඉතින් කඩාගෙන යනවා, දිරෙනවා, අරව වෙනවා, මේක වෙනවා කියලා එහෙම අර්ථයකුත් ඇති. නමුත් මේ කියන්නේ ඊට වඩා ටිකක් එහාට ගිය මහා ගැඹීර අර්ථයක්. රූපය කියන එක සම්බන්ධයෙන් අනිච්චයි කියන අදහස. ඊගොතනේ රූපය අනිච්චයි කියන එක ලෞතරා බුදුපියන් වහන්සේ නමක් ලෝකෙට දේශනා කරපු එක. ඒ කියන්නේ මේ රූපය කියන්නේ හේතුක ඵලයක්. ඕම් මොහොම රූපයක් හේතුක ඵලයක් නෙමෙයිය. ඒ රූපය හරි වටින එකක් කිය, ඒ රූපය හරි සාරවත් එකක් කිය, ඒ රූපේ මමය, ඒ රූපේ මගේ කියලා හිතාගන්න වැඩපිළිවෙල නිසා තමයි එතනින් එහාට ওই සියලුම දුක් ටික හටගන්නේ. එහෙනම් මේ ඇත්ත තේරුම් ගැනීම තුළින් ඔබට හොඳට වැටහෙනවා අපි මුතුනි මේ රූපය කියලා කියන්නේ එහෙම කිසිම අයිතිවාසිකමක් පනව ගන්න පුළුවන් එකක් එහෙම එකක් නෙමෙයි. රූපය කියලා කියන්නේ තනිකරම හේතුක ඵලයක්. හේතු සැකසීමෙන් හටගත්ත හේතු නිරුද්ධ වීමෙන් වැය වෙලා යනවා. කර්ම ශක්තිය නැමැති හේතුවත් බාහිර පරිසරයේ තියෙන පටවියාපෝ තේජෝ වායෝ කියන හේතුවත් ඔන්න ඔය කියන හේතු දෙක එකට සැකසিলা ඔය හැඩයට රූපයක් නිපදුනා. නැත්තම් රූපයක් උදා වුණා. ඕම් ඕක තමයි කියන්නේ උදා වීම කියලා. හේතුක ඵලයක් විදිහට රූපයක් උදා වුණා. ඒ උදා වෙලා තියෙන රූපේ තමයි ඔය දැන් ඔබට කණ්ණාඩියක් ඉස්සරහට ගියාට පස්සේ පේන්නේ. ආන් ඒ රූපේ එහෙනම් ඔබට හොඳාකාරම තේරෙනවා උදා වෙච්ච රූපයක් කියලා. එහෙනම් උදා වෙච්ච රූපයක් නම් ඒකාන්තයෙන්ම ඒක හේතුක ඵලයක්. එහෙනම් යම් වෙලාවක ඔගේ හේතු නිරුද්ධ වුණොත් එහෙම ඕක ඔය විදිහට උදා වෙන්නේ නැහැ, වෙන විදිහකට තමයි තියෙන්නේ. ඒ කියන්නේ වැය වෙලා යන. එහෙනම් ඔබට තේරෙනවා රූප කියලා කියන්නේ, රූප කියලා කිව්වම ගන්න ඕනි ඔය රූපය කියලා කියන්නේ උදාවක් තියෙන දෙයක්. ඒ වගේම තමයි වැයවීමක් තියෙන දෙයක්. ඇයි අපි එහෙම කියන්නේ? ඔය රූපේ ෆික්ස් එකක් නෙමෙයි. ඒ රූපේ එකපාරට ඩොග් ගහලා අහසින් වැටිච්ච එකක් නෙමෙයි. ඔය රූපේ හේතුක ඵලයක් විදිහට හටගත් එකක්. කර්ම ශක්තිය නැමැති හේතුවත් වටේ පිටේ තියෙන පටවියාපෝ තේජෝ වායෝ කියන හේතුවත් හේතු වුණොත් ඔන්නේ ඔක්කොගේම සම්මිශ්‍රණයක් විදිහට හටගත් එකක් මිසක් ඔබ හදාගත් එකක් එහෙම නෙමෙයි. ඕක ඔය රූපේ ඔබ හදාගත්ත නම් පින්වතුනි කවර කවදාවක්වත් ඔය දැන්ට ඔය රූපේ හදාගන්න නැහැ නේද ඔබ? කාන්තාවිරිත හිතාගන්නක ඔබට රූපේ ඔබ නම් ඔය රූපේ හදාගත්තේ ඔබ කවදාවත් ඔය රූපයක් හදාගන්නවද? ඔබ හදාගන්නේ ඒකාන්තයෙන් බොහෝ දෙනෙක් හිතයි මේ ලෝකේ එක්ක ලස්සනම කියලා ඔබ හිතන් ඉන්න ಜಾති රූපේ හදාගන්නවා. එහෙම නැත්නම් පිරිමි රූපයක් හදාගන්නවා කියලා තමයි ඔබ ඔබට හදන් දුන්නා ඔබ හදාගන්න. එන ඔබට හොඳ ආකාරම තේන ඔබ හදාගත් එකක් නෙමෙයි මේක හැදුනා කියලා. හැදුනා හේතුන්ගේ ඵලයක් විතර යමක් හැදුනා නම් ඒක පිඟුතුනේ ඒකාන්තයෙන් කොහොමද මම වෙන්නේ හෝ මගේ වෙන්නේ? එහෙම නැත්නම් කොහොමද ඒක හරි සාර එකක් වෙන්නේ? ඒක හරි වටින එකක් වෙන්නේ කොහොමද? ඇයි ඒ? ඒක හැදිච්ච එකක් නම් ඒක කිසිම වෙලාවකදී කැමැත්තකට තියෙන එකක් නෙමෙයි. එහෙනම් ඔබට තව අර්ථයක් ගන්න පුළුවන්. ඔය රූපය කියන එක කැමැත්තකට හැදිච්ච එකකුත් නෙමෙයි, කැමැත්තකට වැයෙන එකකුත් නෙමෙයි. හේතු ගැලපීමෙන් උදා වුණා, හේතු නිරුද්ධ වීමෙන් වැයෙනවා. එහෙනම් ඔබට රූපය ගැන ඕනනම් හිතා ගන්න පුළුවන්, රූපය කැමැත්තකට තියෙන එකක් නෙමෙයි කියලා. ආන් ඒ නිසා තමයි ඔබත් මේ අර්ථ අහලා ඇති, රූපය කැමතිසේ නැහැ කියලා කියන්නේ. කැමැත්තකට තියෙන එකක් නෙමෙයි. ඒ අර්ථයත් හරියටම හරි. තව විදිහට ගන්න පුළුවන් රූපය හේතුක ඵලයක් කියලා. හේතුක ඵලයක් කියලා කියන්නේ කැමැත්තට තියෙන එක නෙමෙයි කියන්නේ. එහෙනම් ඔබට හොඳට වැටහෙනවා පිටුතුනේ මේ ලෝකේ ඔන්න ඔය රූප කියලා එකක් තියෙනවා. දැන් මේ ලෝකෙ කිව්වේ මොකද්ද? මේ පද්ධතිය. මේ පද්ධතියේ රූපයක් කියලා එකක් තියෙනවා. ඒ වගේම තවත් තේමෙන ඔය රූපෙ විතරක් නෙමෙයි එළියේ රූප තියෙන ඕනතර. දැන් ඔය පද්ධතියේ තියෙන රූපේ දැන් මම පද්ධතිකව ඔබට තේරෙනවා පද්ධතිය කියලා අදහස් ගන්න මොකද්ද? බඹයක් පමණ මේ විශ්ලේෂණය කරන්න ඕන ලෝකේ. ඒතර මේ දහමේ ඔබට පැටලෙන්න දැන් මොන මොන හරි තියෙනවද පිඟුතුනේ ඒවා කාත් එක්ක හරි කතා බහ කරලා ඒ විසඳ ගන්න උත්සාහ කරන්න. නැත්තම් ආරාමෙට එන්න ආවට පස්සේ අපි ඒක හැදිරි කරලා දෙන්න. හොඳයි. එතකොට ඔය රූපේ මේ පද්ධතිය තියෙන රූපේ විතරක් නෙමෙයි ලෝකේ තියෙන රූප. තවත් රූප ඕනතරම් තියෙනවා. ඒවත් රූප තමයි. එහෙනම් ඒ රූපවලත් පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ රූපත් හේතුක ඵලයක්. එහෙනම් ඒ රූපත් ඔය පද්ධතිය තියෙන රූපත් ඔය සියලුම රූප හේතුන්ගේ ඵලයක්. එහෙනම් ඔබට වැටහෙනවා මේ ලෝකේ තියෙන සියලුම රූප හේතුන්ගේ ඵලය. තථාගතයන් වහන්සේ රූප ගැන විස්තර කරලා තියෙන ගොඩාක් රූප ගැන විග්‍රහ කරලා තියෙනවා. අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප, ඊන රූප, ප්‍රනීත රූප, බාහිර රූප, අභ්‍යන්තර රූප, ඝන රූප, සියුම් රූප ආදී වශයෙන් එක රූපම එක එක විදිහට කැටගරි කරලා තියෙනවා. දැන් අපි ඒ කැටගරි කරලා ඔක්කොම දැනගන්න ඕනද? එහෙම දැනගන්න ඕනේ නැහැ. එහෙම දැනගන්න අවශ්‍ය නැහැ. ඔබට දැනගන්න තියෙන එකම එක රූපය සම්බන්ධයෙන්. ඒ රූපය ගැන ඔබ හොඳ වටහා ගන්නකොට ඔබ අනිත් රූප ගැන නිකම්ම ඔබට වැටහෙනවා. අනිත් රූප ගැන දැන් වෙලා තියෙන වැඩේ රූපං අනිච්චා කියලා කිව්වට පස්සේ ඔබ හැමතිස්සෙම ඔබගේ ඇස් දෙකට පේන ටික තමයි බලන්නේ. ඒ කියන්නේ මේ පැත්ත බැලුවම මෙතන මේසයක් පේන්නේ, මේ පැත්ත බැලුවම මෙතන මේසයක් පේන්නේ, මේ පැත්ත බැලුවම ගහක් පේන්නේ. ඔන්න ඔය ටික බල අනේ ඉතින් මේ රූපේ ඉතින් ඕක හටගත්ත වැඩක් නේ. ඕක දිර දිර යනවා, මැරිලා යනවා. ඉතින් ටීවී ගත්ත කියලා වැඩක් තියෙනවා, කැඩලා යනවා. කුටු ගත්ත කියලා වැඩක් තියෙනවා, ඕක දිර දිර යනවා. ඕක තමයි රූපවල විදිය කියලා ඔබ හිත හිත ඉන්නේ. ওই වැඩ පිළිවෙල නරක නෑ. අපි කියන්නේ ওই වැඩ පිළිවෙල හිතන්න කලින් ඔබ තේරුම් ගන්න ඕනේ මෙන්න මේ රූපේ මොන වගේ එකක්ද කියන එක. ඒ කියන්නේ මේ පද්ධතියට අදාළ රූපේ මොන වගේ එකක්ද කියන එක ඔබ මුලින්ම තේරුම් ගන්න ඕන කොටස. එහෙනම් ওই පද්ධතියට අදාළ රූපේ මේ වගේ එකක් කියලා ඔබ හොඳට විග්‍රහ කරගන්න, විදර්ශනා කරගන්න. දැන් ඔබට තව සතියක කාලයක් තියෙනවා. ඒ සතියක කාලයක් පුරාවට ඔබ හොඳට තේරුම් ගන්න මේ රූපේ හැටි. දැන් ওই රූපය හේතුක ඵලයක් කියන එක තව තවත් ඔය හිතට ඒත්තු ගන්නවා. ඒ කියන්නේ හිතට ඔප්පු කරා. ওই රූපේ හේතුක ඵලයක් කියලා හිතට ඔප්පු කරන්න පින්වතුනි රූපේ පිළිබඳ අවිද්‍යාව නැති වෙනවා. ඔය රූපය පිළිබඳ අවිද්‍යාව නැති වෙනවත් එක්කම මොකද වෙන්නේ? කැමති වුණත් අකමැති වුණත් රූපයට තියෙන තණ්හාවෙන් එනවා. පින්වතුනි රූපයට තියෙන අවිද්‍යාව නැති කරගන්න නැතුව රූපයට තියෙන තණ්හාවෙන් කරන්න බෑ කවදාවත්. ඒකයි මෙතන පළමුකොටම තේරුම් ගන්න ඕන කොටස. මේ බාහිර තියෙන රූප ගැන හොයන්න කලින් ඔය ඔතන පද්ධතියේ තියෙන රූපයේ සම්බන්ධ යථාභූතව දකින්න ඕනේ. යථාභූතව දකින්නවා කියලා කියන්නේ මේ රූපය අනිත්‍යයි කියලා දකින එක. මේ රූපේ දුක්ඛයි අනත්තයි කියලා කියන කොටස මම කියලා දෙන්නම් ඔබට. මේ ඊළඟ දේශනාවකදී පැහැදිලි කරලා දෙන්නම්. පළමු කොටම ඔබට තේරුම් කරලා දෙන්නම් අද. මේ රූපය අනිත්‍යයි කියන එක. පින්වතුනි අනිත්‍යයි කියලා කියන්නේ මහා පරම ගැඹීර වචනයක්. මහා පරම ගම්බීර අර්ථයක් ඕකේ තියෙනවා. පිටුදින රූපං අනිච්චා කියන කොටස අරිහත්ත්වේ පූර්ණ වෙනකම් විදර්ශනා කරන උතුම මහසිනම. උන්වහන්සේගේ අරිහත් ඵලයේ දවසක පූර්ණ වෙන්නේ රූපං අනිච්චා කියලා සම්පූර්ණයෙන් වැටහිලා ඉවර වෙච්ච දවසට. ඒ කියන්නේ මේ එක හිතක්වත් හැදෙන එක හිතක්වත් අරිහත් වුණාට පස්සේ එක හිතක්වත් මේ ලෝකෙ තියෙන කිසිම රූපයක් නිච්චයි කියලා හිතෙන්නේ නැහැ. අනිච්චයි කියන අවබෝධයට වැටලා තියෙන්නේ. ඔබ ගිරිමාන සූත්‍රයෙන් දාලා ඇති. ඉති මේ දස පංච උපාදානස්කන්ධේසු අනිච්චානුපස්සී විහෙරති කියලා. දැන් මේවා හැම හරියට පැටලිලා ඇති. මේවා දිහල ඉහෙර දෙන්න ඔබට උත්සාහ කරනවා ඉස්සරහදී දෙන්නට. එතන හරි පැහැදිලිව තියෙනවා රූපයි වේදනයි සංඥායි සංඛාරයි විඥානයි කියලා මතක් කරලා ආන්ගේ රූප උපාදානස්කන්ධේ ආන්ගේ රූප වේදනා සංඥා සංඛාර විඥාන උපාදාන කරගෙන ඉන්න ටික අනිච්ච විදිහට දකින්න කියලා. ආන් එතකොට ඒක උපාදාන කරන් ඉන්න එක අයින් වෙනවා කියලා. උපාදාන කරන් ඉන්නවා කියලා කියන්නේ බෙගුතුනේ ඒක ආසන්නයට ඇදලා බැඳලා තියාගන්න. ඒ කියන්නේ ඒක තව විදිහකට කිව්වොත් මේක හරි වටින දෙයක් කියලා හිතාගෙන ඉන්නවා. ඒක තමයි උපාදාන කරගෙන ඉන්නවා කියලා කියන්නේ. ඒක හරි වටින දෙයක් කියලා ඇදලා බැඳලා ඒක හිත තියාගෙන ඉන්නේ. ආන්ගේ ඇදලා බැඳලා තියාගෙන ඉන්න ඔන්න ඔය කියන රූපය මොන වගේ එකක්ද කියලා විදර්ශනා කිරීම තුළින් ඒක ඇඳලා බඳලා තියාගෙන ඉන්න ගතිය නැත්නම් ඒ ඇඳලා බඳලා තියාගෙන ඉන්න එක අතහැරලා යනවා. ඒකයි කිව්වේ රූපං රූප උපාදානස්කන්ධේසු කිය මම එක කොටසකට ගත්තොත් එහෙම රූප උපාදානස්කන්ධේසු අනිච්චානුපස්සී විහෙරති. ඔන්න ඔය රූපයේ පිළිබඳ යථා භූතෝ වඩන්න කියන එක තමයි ඔතනේ පැහැදිලි කරලා තියෙන්නේ. ඒ කියන්නේ රූපය අනිච්චයි කියලා නිතර මනසිකාර කරන්න. නිතර මෙනෙහි කරන්න. රූපේ මොන වගේ එකක්ද කියලා. එතකොට පින්වතුනි මේ රූපය කියන මේ පද්ධතිය දින රූපය හේතුක ඵලයක් කියලා වටහා ගන්න අපිට ඕන තරම් උදාහරණ තියෙනවා. මම උදාහරණ කීපයක් දෙන්නම් පින්වතුනි ඕන තරම් උදාහරණ තියෙනවා. දැන් හිතන්නකෝ මෙහෙම. ඔය රූපේ බඩේ දැවිල්ලක් ඇති වෙනවනේ. බඩේ ගින්නක් ඇති වෙනවනේ. ඒ බඩේ ගින්න ඔබට පුළුවන් නවත්තන්න. නවත්තන්න බෑ. එහෙනම් යමක් නවත්තන්න බැරි නම් එහෙනම් ඒක ඔබට වැටෙන්න ඕනේ. ඒක හේතු සැකසෙනකොට වෙන එකක් කියලා. හේතු සැකසෙනකොට ඒක වෙනවනම් ඒක නවත්තන්න බෑ. එහෙනම් ඒකාන්තයෙන් මේක හේතුක ඵලයක්. ඒක හරියෙන් නිකම් පිටුතුනේ. හෙට උදේට ඉරපාන එක ඔබට පුළුවන් නවත්තන්න. හෙට උදේට ඉරපාන එක නවත්තන්න පුළුවන්. ඇයි? ඉරපායන දෙන හේතු සැකසුනොත් එහෙම ඒක ඒකාන්තයෙන් සිද්ධ වෙනවා. ඔබට කිස් මොන දේ කරාවත් ඒක නවත්තන්න බෑ. ඒ වගේම තමයි ඔය රූපේ බඩගින්දර එනවා කියලා කියන්නේ ඒ වගේම එකක් තමයි. හේතු සැකසෙනකොට ඒ ඵලෙ උදා වෙනවා. උදා වෙන එක නවත්තන්න බෑ. කාට හරි පුළුවන් ඔලුව කැක්කම වෙන එක නවත්තන්න. ඔලුව කියන එක හේතුක ඵලයක් කියලා දරාගෙන ඉන්නවනම් කවදාවත් ඔලුව නිච්චයි කියලා ගන්නෙ නෑ. ඔලුව කියලා කියන්නේ හේතුක ඵලයක් කියලා නොදන්න නිසා තමයි ඔලුව කැක්කමක් එනකොට දුක එන්නේ. පිංගුතුනි ඔලුව කැක්කම කියලා කියන එක හේතු සැකසෙනකට උදා වෙනවා. ඔබ කවුරුත් ඔලුව කැක්කමට කැමති නැහැනේ. නමුත් ඔලුව කැක්කම එනවා. කොහොමද එනං එන්නේ? හේතු සැකසෙනකට ඵලය උදා වෙනවා. ඇයි? ඔලුව කියලා කියන්නේම හේතුක ඵලයක්. එහෙනම් හේතුක ඵලයක් ඒකාන්තයෙන්ම හේතු වෙනස් වෙනකොට ඒකේ හැඩය, වර්ණය ඔය සියල්ල වෙනස් වෙනවා. ඒකයි පිඟුතුනේ out of control. ඒක කිසිම පාලනයක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, පාලනයෙන් තොරයි. ඒ නිසා ඒව අනිච්චයි කියලා කියන්නේ. ඒ වගේම අවුවේ ගියොත් එහෙම ඩාඩි දාන. දැන් කාට හරි එක නවත්තන්න පුළුවන්. සීතලට ආවොත් එහෙම වෙවුලන්න ගන්නවා රූපේ. කාට හරි නවත්තන්න පුළුවන්. ගිනි පෙරෙල්ලක් ඔබට ලං කරොත් එහෙම පිච්චිලා යනවා. නවත්තන්න පුළුවන්. ඔය කිසිම දෙයක් කරන්න බෑ. රූපේ ක්‍රමානුකූලව ලොකු වෙනවා. නවත්තන්න පුළුවන්. ඒක කරන්න බෑ. පිගුතුනේ රූපය අනිත්‍යයි කියලත් අර්ථයක් තියෙනවා. ඒ අර්ථේ වැරදි කියනවා නෙමෙයි. ඒ අර්ථයෙන් බොහොම ටිකයි ගන්න පුළුවන් රූපය සම්බන්ධයෙන්. රූපයේ ලක්ෂණය තමයි අනිත්‍ය කියන ලක්ෂණය. නමුත් ඒ අනිත්‍ය කියන ලක්ෂණයෙන් මහ විශාල අර්ථයක් වෙන්නේ නැහැ. පොඩි ටිකයි තියෙන්නේ. දැන් රූපය අනිත්‍ය නිසා දුකයි කියලා ගන්න බෑනේ. දැන් රූපය අනිත්‍ය නිසා දැන් අපි හිතමු රූපය ස්ථිර ලෙස නැහැ. ඒ අර්ථයෙන් ඔය කියන්නේ. එතකොට පින්වතුනි රූපේ ස්ථිර ලෙස නැහැ කියන එක දුකම වෙන්නේ නැහැ නේද සමහර වෙලාවට. දැන් අපි හිතමුකෝ තුවාලයක් වුණා කියලා. තුවාලේ හොඳ වෙලාවට නේද ස්ථිර ලෙස නැත්තේ. හදිස්සියේවත් තුවාලේ ස්ථිර ලෙස තිබුණොත් එහෙනම් මොකද වෙන්නේ? තුවාල ඒ විදිහටම තියෙනවනේ. හොඳ වෙලාවට ස්ථිර ලෙස නැත්තේ. ඒ වගේම තමයි ඕක ස්ථිර විදිහම තිබුණොත් එහෙම තාම පොඩි කාලේ ඉපදුනා ඉපදුන ගා සයිස් එකමයි තාම. ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් බෙගදුනේ එහෙම ලක්ෂණිකුත් ඒක තියෙනවා. නමුත් ඒක නිසාම නෙමෙයි මේ දුක්ඛඳ හටගන්නේ තියෙනතු. මේ රූපය අනිච්චයි කියන අදහස නිසා. අනිච්ච කියන එකේම අර්ථයක් තමයි ඒකේ අර්ථේ වරදක් කියනෝ නෙමෙයි මේ. එතකොට ওই රූපේ පොඩි කාලේ තියෙච්ච විදිහට නෙමෙයි දැන් තියෙන්නේ. මේට අවුරුදු 15කට කලින් තියෙච්ච විදිහට නෙමෙයි දැන් තියෙන්නේ. මේට අවුරුදු 2කට කලින් තියෙච්ච විදිහට නෙමෙයි දැන් තියෙන්නේ. තව අවුරුදු 20කින් තියෙන තවත් විදිහකට. ඇයි මෙහෙම වෙන්නේ? ওই වෙන එක නවත්තන්න උත්සාහ කරාට ඒව නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒකෙන්ම තේරෙනවා රූපය කියලා කියන සම්පූර්ණයෙන්ම හේතුක ඵලයක් කියලා. එහෙනම් මේ කියන ටික ඔබට බොහොම පැහැදිලිව වැටහෙන්න ඕන. මේක මේ බොහොම ගැඹුරකට අරගෙන කතා කරේ නෑ ඔබට. බොහොම පැහැදිලිව මම විශ්වාස කරන විදිහට මම කියන්නේ ඔබට බොහොම निराවුල්ව වැටහෙන්න ඕනේ මේ රූපය කියන හේතුක ඵලය කියලා. පින්වතුනි මේ කියන එක දැන ගැනීම නම් විතරක් නෙමෙයි ප්‍රමාණවත්. දැන් ඔබට මේක කිව්වට පස්සේ ඔබට තේරෙනවා. ඔබට කොච්චර තේරුණත් කන්නාඩියක ඉස්සරහට ගියාට පස්සේ ওই රූපේ දැක්කම මොකද ඉන්නේ? මේ මගේ රූපේ කියලා හිතෙනවා. එහෙම හිතෙනවා, එහෙම හිතෙන්නේ නෑ පින්වතුනි රාතන්නාතු. එහෙම හිතෙන්නේ නෑ. මේ රූපේ යථාභූත තේරුම් ගත්ත ගමන් පින්වතුනි හේතුක ඵලයක් විදිහට හටගත්ත රූපයක් කොහොමද මගේ වෙන්නේ? ඒ කොහොමද වෙන්නේ? එන එක වැරදි. හේතුක ඵලයක් විදිහට හටගත් එක කොහොමද ෂෝක් කියන්නේ? ෂෝක් කියන්න පුළුවන් හේතුක ඵලයක් විදිහට හටගත් නැති එක. මොකද ඒක කවදාවත් කිසිම වෙනසකටවත් කිසිම දෙයකට භාජන වෙන්නේ නැති නිසා. හේතුන්ගේ ඵලයක් විදිහට හටගත් එක කිසිම දවසක පින්වතුනි ෂෝක් වෙන්න හේතුවක් නැහැ. නිච්ච වෙන්න හේතුවක් නැහැ. නමුත් මොකද වෙලා තියෙන්නේ? ඕක සම්බන්ධයෙන් දරන් ඉන්න සම්පූර්ණ අදහස ඔන්නෝම අදහස. මොනවාගේ අදහසද? මේක හරි ෂෝක්, මේක හරි වටිනවා, මේක මම, මේක මගේ. ඕන් ඔහොම කියන අර්ථ ටිකක් දාගෙන ඉන්නවා. ඕන් ඔය කියන අර්ථ ටික බිඳහල්ලා දාන එක තමයි අපේ මේ වැඩපිළිවෙලේ අවසාන ප්‍රතිඵලය. එහෙනම් අපි ගොඩාක් දේවල් කතා කරන අමාරුයි. අපි අනිත් දවසේ බින්දුති ඊළඟ දවසේ වේදනා සංඥා සංකාර විඥාන ගැන කතා කරමු. ඒතර අද අපි කතා කරා රූප ගැන. ඒ කියන්නේ ලෝකය කියන්නේ මොකද්ද කියලා අපි තේරුම් ගත්තා. ඒතර ලෝකය කියලා කියන එක පිළිබඳ අද මෙච්චර කල ඔබ විග්‍රහ විස්තර කර කර ඉන්නේ නැති. නමුත් අද ඉඳලා උත්සාහ කරලා බලන්න මේ ලෝකයේ පිළිබඳ ඔබ හිතලා බලන්න කැමති නම් මේ ලෝකය ඇත්තට මොන වගේ එකක්ද කියලා තේරුම් ගන්න කැමති නම් පළමුවෙන්ම තේරුම් ගන්න ඒ හිතලා බලන්න ඕන. මුලින්ම හිතලා බලන්න ඕනේ ඔය හැට ගන්න පේන එළියේ තියෙන රූපේ ගැන නෙමෙයි, මේ එළියේ තියෙන ලෝකේ ගැන නෙමෙයි, ඔන්නේ පද්ධතිය ගැන. ඔය පද්ධතිය කෑලි පහකට බෙදෙනවා. ඔය පද්ධතියේ කාරණා පහක් තියෙනවා. ඒ තමයි ඔතන රූපයක් තියෙනවා, ඒ වගේම තමයි ඔතන වේදනා තියෙනවා, ඔතන සංඥා තියෙනවා, ඔතන සංකාර තියෙනවා, ඔතන විඥාන තියෙනවා. ඔය ඔක්කොම එකතු කරලා ගත්ත පස්සේ ඔතන පද්ධතියක් තියෙනවා. ඕන් ඔය පද්ධතිය තමයි ලෝකේ කියලා කියන්නේ. ඕන් ඔය ලෝකේ ගැන තමයි ඔබ හොඳට හිතලා බලන්න ඕක ලෝක මොන වගේ එකක්ද කියලා. එහෙනම් ඔබ මේ දවස පුරාම සරසතරස එක එක දේවල් කර කර කවකවා තියාගෙන හිටියත් ඔය ලෝකෙ කිසිම අයිතිවාසිකමක් තියෙන එකක් නෙමෙයි. ඒක සම්පූර්ණ ලෝකෙට අයිති එකක්. ඕක සම්පූර්ණයෙන්ම හේතුක ඵලය. ඕක සම්පූර්ණයෙන්ම අනිච්චයි. එතින්දි ඔය පද්ධති දින රූපය කියන එක අනිච්චයි. ඕක තේරුම් ගත්තාට පස්සේ උතර හත ගන්න වේදනා සංඥා සංකාර විඥාන ටිකක් තියෙනවා. ඒකත් අනිච්චයි කියන අර්ථේ ඔබට වැටෙන්න කලින් ඒවත් හේතුන්ගේ ඵලයක් කියලා ඔබට හොඳට තේරෙන්න ඕනේ. හොඳට තේරුණාට පස්සේ තමයි ඔබට ඇත්තම කියන්න පුළුවන් එක අනිච්චයි කියලා. එහෙම නැතුව කියන්න බෑ. එහෙම නැතුව කියනොත් වචනපද කියන්නේ. රූපං අනිච්චා, වේදන අනිච්චා, සංඛාර අනිච්චා, විඥානං අනිච්චා. ඔන්න ඔය විදිහට ඔය පද්ධතිය තියෙන කාරණා පහ සම්බන්ධයෙන් යථාභූතෝ දකින්න වැඩපිළිවෙළට කියනවා අනිච්ච වඩනවා කියලා. නැත්තම් ලෝකේ හරියාකාරව තේරුම් ගන්නවා කියලා. ඒ නිසා පින්වතුනි අපි ලබන සතිය වෙනකන් කාලය තුල ওই රූපේ පිළිබඳ රූපේ හේතුක ඵලයක් කියලා පුළුවන් තරම් මනසිකාර කරන්න. පුළුවන් තරම් හිතලා බලන්න මේ රූපේ ඇත්තට මෙහෙම එකක්ද කියලා. ওই රූපේ මීට කලින් තිබුණෙත් නැහැ, හැමදාම තියෙන්නෙත් නැහැ. යම් කාලයකට කලින් උදා වුණා, යම් කාලයකට පස්සේ ඔහුගේ හේතු නැති වෙච්ච ගමන් ඔපොම වැයෙලා යනවා. එහෙනම් රූපය කියලා කියන්නේ උදාවක් තියෙන, වැයවීමක් තියෙන එක. එනකොට උදාකාරම ඔය කොටස් ටික වැටෙන්න ඕනේ. ওই ටික හොඳට තේරුම් ගන්න තියෙනුනේ අපි ඊළඟ සතියකදී මේක දෙවෙනි අදියර කතා කරමු වේදනා සංඥා සංකාර විඥාන සම්බන්ධයෙන්. හොඳයි බෙගදින අදට අපි hina කාල වේලාවනික් වෙන නිසා අදට අපි මෙතනින් ධම්ම සාකච්ඡාව සමාර්ථ කරමු. මොදා මිගුදින හැම සියලු දෙනාම කෙටියෙන් පුණ්‍ය අනුමෝදනා කළ අද්දහම් සාකච්ඡා මෙතන හැමාරු මොදා මිගුදින හැම සියලු දෙනා තේ සීපත් කරගන්න අනාදිම සංසාරය පුරාට ඔබසින් කරගන්න තිබෙනා වූ සීලම් පුණ්‍ය ගංගා කුලංගා සියලු සීපත් කරගන්න ඒ වගේම පන්දා පටන් මේ දක්වා කාලය පුරාට ඔබසින් කරගන්න තිබෙනා වූ සීලම් පුණ්‍ය ගංගා කුලංගා සියලු සීපත් කරගන්න ඒ වගේම දහම් දේශනා ශ්‍රවණය කිරීම දහම් මනසිකාරය කිරීම තුළ නැගී ගියා වූ සීලම් පුණ්‍ය ගංගා කුලංගා ඒ සියලු සීපත් කරගන්න මේ කරගන්න තිබෙනා අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුලංගා පළමු කොටම අපට අවදීන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ ආරාමයේ ගුරු හාමුදුරන් වහන්සේට සීලම මගවඩන්නා භික්ෂුන් වහන්සේලා සීල දෙනා සීපත් කරගන්න ඒ වගේම ආරාමයේ පුණ්‍ය භාරය කටයුතු කරන්නා වූ සියලුම මහත් මහත්මිය සියලු දෙනා සීපත් කරගන්න ඒ වගේම සම්බුදු ශාසනය ආරක්ෂා කිරීම කියලා කැපෙලා කටයුතු කරන්නා වූ මහා නායක අනුනායක ආදී වශයෙන් ලෝකාත්‍රි පුරා වැඩ වාසය කරන මහා සංඝ රත්න සියලු දෙනා සීපත් කරගන්න ඒ වගේම ආරාමයේ දායකාර කදිව සහ සම්බන්ධලා සිටිනා වූ සියලු දෙනා සීපත් කරගන්න ඒ වගේම සදීව සිටිනා වූ මව දෙනා ප්‍රීති මිත්‍ර ඥාතු යම් පිරිසක් ඉන්නවනේ සියලු දෙනා සීපත් කරගන්න ඒ වගේම මේ ලෝකේ පාලනය කරන සංවර්ධනය කරන ආරක්ෂා කරන යම් පිරිසක් ඉන්නවනේ සියලු දෙනා සීපත් කරගන්න මේ කරගන්න දෙනා අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුලංගා ඒ සියලු දෙනා කෙරෙහි විහිදී පැතිරී අස්ථාපේ විහිදී පැතිරී යාම තුළින් යට හැදිවල දෙදෙනා වූ රෝගාබාධ ගහපළු පත්‍ර අනවින කොඩිවින හිර බන්ධන වින බන්ධන නැත්තන් ඒ සියල්ල ගසා දුරින් බුතේත්වා ශාරීරික සත් ධාතු දූෂණය වින වැඳ පෙණි ආ වූ රෝගාබාධ නැත්තන් ඒ සියල්ල ගසා දුරින් බුතේත්වා අටණු රෝග නවණු වගේ දෙසිනු රක්තන්තරය නැත්තන් ඒ සියල්ල ගසා දුරින් බුතේත්වා දසා කුසලයේ මිදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍යක් ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සිතතර දෙත්වා කිවි තල් සාදු බාර දෙල පින් අනුමෝදන් ඒ වගේම බිංගුතර ජීපත් කරගන්න මේ කරගන්න දෙනවා නම් අප්‍රමාණ පුණ්‍ය ගංගා කුල ගංගා සම්බුද්ධ ශාසනයේ දේශනේ ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කිරීම තුළ කැපෙලා කටයුතු කරන්නා වූ තාවතින් වාසයේ වැඩ වාසය කරන සත්ව දේවන් තුමා ඇතුළු සියලු පරිවාර සේනාපතිස් ඒ වගේම චාතුරු මහරජගේ දිව්‍ය ලෝකයේ වැඩ වාසය කරන්නා වූ උත්තරාෂ්ට්‍ර විරුළු විරුපාක්ෂ වෛශ්‍රවණේ කියන සතරවරුන් දී මහරජාගේ පරිවාර සේනාපතිස් ඒ වගේම ආරාමයේ ගහක් ගහක් ගානේ කොළයක් කොළයක් ගානේ මන්තරායන වැඩ වාසය කරන්නා වූ ක්ෂේත්‍රදේවතාපතිස් වගේ සියලු පරිවාර සේනාපතිස් ඒ වගේම පොළොව සාලේ පටන් අඛණ්ඩව ලෝකේ දක්වා වැඩ වාසය කරන්නා වූ සියලුම සම්මත දෘෂ්ටික දේව සමයන් වහන්සේලා සෑම සිය දිනත් ඒ වගේම ඔබට පිටක් ආරක්ෂාවක වර්ණයක් වන්නා වූ ශ්‍රී විෂ්ණු පතරගම සමන් පත්තිනි දරි මුණ්ඩා ඒ නායක ගම්බර බණ්ඩාර ආදී නානා නම් පුත්‍රින් පෙනී සිටිනා වූ සියලුම සම්මත දෘෂ්ටික දේව සමයන් වහන්සේලා සිටිනා සීපත් කරගන්න මේ කරගන්න දිනවා නම් අප්‍රමාණ පුණ්‍ය ගංගා බුදුරංගා යගේ දීප ප්‍රියත්වා ඒ පින් වී දීප දේ යාම තුලින් ඒ දෙවියන්ගේ දේවාන් භාගයේ හෘදයේ බලයේ තේජ ප්‍රතිපාණ ඥානයේ තවදා තදා වර්ධනය වේවා විරාත් කාලය ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට සම්බුද්ධ දේශනේ ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කිරීමට මේ කාන්තේ මේතු ආසනකට තියෙත්වා ඒ සිය දන දසක දෙලේ නිවෙත් තදස කුසලේ වඩත්තා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බහාන පරම සුඛයෙන් සුඛිතර වේත්වා කිතං සාදු කර බඳින්න නමුදන් කරන්න ඒ වගේම සීපත් කරගෙන අන සංසාරය පුරා වමින ගමනේදී විදාකාරී අසත් පුරුස බාට ලක් වෙලා විදාකාරී පිලිස් වලට ඉංගින් සහ පවාද පුරාද කරලි වෙලා අද මරණ කපන කොරනවා කියලා ඔබගේ නිවන් මගට බාධා කරනවා කියලා බලා සිටිනවා මලගේ යව යමුණු කොට ආසයක් ඉන්නවන සිය දන සීපත් කරගන්න ඒ වගේම අනාදිම සංසාරය පුරා වමින ගමනේදී ඔබගේ නමින් ජන්මාතරගත නිදනවා මලගේ යවිනම් ඥාති පිරිසක් ඉන්නවා සේදනා සීපත් කරගන්න ඒ වගේ මේ අබ්බැයි පුරාතම ගෙනමින් මලගේ යවිනම් ඥාති පිරිසක් ඉන්නවා සේදනා සීපත් කරගන්න මේ කරගන්න දෙනවා නම් සපරමාණ පුණ්‍ය ගංගා ගුණංගය කෙරෙහි ත්‍රිදී පැතිරියස්තරේ නිදී පැත යාමකින් එය දුකති ගාම වේලා ඉන්නවා නම් එින් අත්හැරලා මෙදලා සම්බිරි සුඛතියක් බව ලබත් අදසක තුනේ මිදත් අදසක සිරේ වලත් අදස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේත්වා කිලිතාගෙන සාදු කරද්දී රින්නු මුදන් කරා මොදාදී මුතුනේ වගේ මේ කරගන්න දෙනා නම් අප්‍රමාණ පුණ්‍ය ගංගා කුලං ගාල මහ බල මහින්නේ ඔබ ආප සිල් දිනාටම මේ ජීවිතයේ තුරදීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසෙන් තීපෙන නෝදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහනීර වඩනාතු සාක්ෂාත් කර ගැනීමට මේ සියලු පින් සලේ කාන්තේ මෙහෙතු ආසනාව වෙත්තා කියලා දැන සාදු කාර්ය දෙල අදිෂ්ඨාන කරගන්න සිල් දිනාට තිරුව සම්මයි නිබ්බාන පරම සුඛයෙන් සිදුතර වේත්වා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ ජීගායිකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදාසොත්තේ භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයවන්නෝ සුඛං බලಂತಿ සින්දුනාර්ණිය පොතක් ඒවා නිබ්බාන පරම සුඛයෙන් සිතරෙත්
යතිවරයන් රා